නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තිරුවන් සරණයි. අනිත්‍යානුපස්සනාව ගැන කෙරෙන දේශනය පෙර වාරයක අප විසින් ඉදිරිපත් කරන්නට යෙදුණා. මේ අනිත්‍යානුපස්සනාවේ තියෙන වැදගත්කම ප්‍රකාශ වෙන සූත්‍ර පෙළක්, සූත්‍ර පිටකයේ ඇති බුද්ධ දේශනා මාලාවක් ඇසුරෙන් දහම් විවරණයක්. ඉතින් තවදුරටත් මේ අනිත්‍යානුපස්සනාව ගැන උනන්දු වෙන අය වෙනුවෙන් මේ දේශනය සකස් කරන්නට යෙදුනේ. ඉතින් බුද්ධ ධර්මයේ වැදගත්ම ආකාරයක්, බුදුදහමේ වැදගත්ම මේ ධර්ම මානසිකාරයක් ලෙස හඳුන්වනවා මේ අනිත්‍ය පිළිබඳ සිහිය ගොඩනැංවීම. බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් මේ ලෝකයේ කායික මානසික දේවල් වල මේ අනිත්‍ය ස්වභාවය අපට මතක් කරලා දෙනවා. ධම්ම මාර්ගයේ, භාවනා මාර්ගයේ පදනම, මූලික පදනම හැටියට දේශනා කරපේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සෑම කොටසකම නැවත නැවතත් සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන ඒ වාක්‍ය ඔස්සේ මේ හට ගැනීම හේතුන්ගේ එක්වීමෙන්, යම් ධර්මතාවයක හට ගැනීම හේතු නැතිවීමෙන් එහි බිඳී යාම ගැන නැවත නැවතත් සිහිපත් කිරීම සිද්ධ වෙනවා. ඉතින් මේ ලෝකේ කවුරු හරි නිවන් දැක්කනම් ඒ නිවන් දැක්කේ මේ ලෝකයේ පිළිබඳ ලක්ෂණ තුනක් අවබෝධ කරගෙන, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කියන එක අවබෝධ කරගෙන. එතකොට මේ දුක්ඛ කියන චතුරාර්ය සත්‍යයේ ඒ සඳහන් වන දුක කියන එක අවබෝධ කරගන්නත් මූලික පදනමක් වෙනවා කායික මානසික දේවල් වල. එහෙම නැත්නම් නාම රූප ධර්මයන්ගේ අනිත්‍යතාවය ප්‍රකට කර ගැනීම, නිට්ඨ නොවන බව තේරුම් ගැනීම, ඒක ගැන තියෙන සිහිය දිනු කර ගැනීම. ඉතින් මේ අනිත්‍යතාවය ගැන කොයි ආකාරයකටද යෝගාචරයේකට මූලික වශයෙන් වැටහිය යුත්තේ, මෙනෙහි කළ යුතු ආකාර මොනවද, මෙනෙහි නොකළ යුතු ආකාර මොනවද කියලා විශේෂයෙන් මේ දේශනාවේදී අපි විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අනිත්‍ය කියලා කියන්නේ නිට්ටය, අනිත්‍ය නෙමෙයි කියන එක. හේතුවකින් හටගන්නව නෑම දෙයක ලක්ෂණ තුනක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක පිළිබඳ විශේෂ සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ තික නිපාතේ. තිනීමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ඛනානි කතමානි තිනි උත්පාදෝ පඤ්ඤායිති වයෝ පඤ්ඤායිති ඨිතස්ස අඤ්ඤසත්තම් පඤ්ඤායිති කියලා. මහණෙනි, මේ සකස් වූ දේක සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද ඒ? ඒ තමයි උත්පාදයක් පැනවෙනවා, බිඳියාමක් පැනවෙනවා, සිටියහුගේ අන්‍ය ආකාරයක් පැනවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සකස් වූ දෙයක් නම් ඒක හේතුවකින්, ඒ කියන්නේ හටගත් දෙයක් නම් ඒ හැම දෙයකම මේ ලක්ෂණ තුන තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට යමක් සකස් වූ දෙයක්ද කියලා අපිට හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ලක්ෂණ තුන පිළිබඳ සලකා බැලීම. යම් දෙයකම එක ලක්ෂණයක් කර තියෙනවා නම් ඒක සකස් වූ දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. සකස් වූ කියලා කියන්නේ නොයෙකුත් හේතුන්ගේ සමාවායෙන්, සහයෝගයෙන්, උපකාරයෙන් හටගත්තා කියන එක. ඒකට ඒ පාලිය කියන වචනේ සංකත කියන එක. ඉතින් ඒ සකස් වූ දේවල් මොනවාද කියලා කල්පනා කරොත් මේ කායික ස්වභාවයක් යමක් විද්‍යමාන වෙනවා නම් මිනිස් සිරුරක ශරීරයේ කොටසක් වශයෙන්, ඇස් කන් ආදී ඉන්ද්‍රියක් වශයෙන්, එහෙම නැත්නම් බාහිර පරිසරයේ යම් ඒ සත්වයෙකුගේ ශාරීරික කොටසක් වශයෙන්, එහෙම නැත්නම් බාහිර පරිසරයේ යම් දෙයක් වශයෙන්, ඊට පස්සේ මානසික දෙයක් වශයෙන් රාගේ, ද්වේෂේ, මෝහේ, විඥානයේ සංඥා, ඔය වගේ වේදන, ස්පර්ශේ, මේ හැම ඕනෑම දෙයක් ඒ සකස් වෙච්ච දෙයක් හැටියට තමයි අපි සලකන්නේ. එතකොට මේ සකස් වෙච්ච දෙයක ලක්ෂණ තුනක් බුදුරජාන් වහන්සේ පෙන්නෝ උත්පාදෝ පඤ්ඤායති. උත්පාදේ කියන්නේ පෙර නොතිබී අමුතුවෙන්ම අලුතෙන්ම යමක් හට ගන්නවට කියන උත්පාදේ කියලා. වයෝ පඤ්ඤායති කියන්නේ බිඳී යෑමක්, ඒ ධර්මතාවයේ නැත්තටම නැතිවී යෑමක් පෙන්නුම් කරනවා කියලා. පඤ්ඤායති කියන්නේ පෙන්නුම් කරනවා, විද්‍යමාන වෙනවා කියන අදහස. ඨිතස්සාඤ්ඤසත්තං, සිටීහුගේ අන්‍ය ආකාරයක් පැනවෙනවා. සෑම අවස්ථාවකම වෙනස් වන ආකාරයක් තමයි දිස්සෙන්නේ. එතකොට මෙන්න මේ ලක්ෂණ අප විසින් තේරුම් ගත යුතු වෙනවා අපට හමු වෙන සිතට දැනෙන ධර්මතාවයන් තුල. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙනවා සමහර දේශනා අප විසින් ශ්‍රද්ධාවෙන් පිළිගත යුතු මට්ටමේ දේශනා තියෙනවා. ඒ සමහර දේශනා යෝගාවචරයෙක් වශයෙන්, ඒ කියන්නේ දහම් ප්‍රතිපදාවේ යන කෙනෙක් වශයෙන් ඔහුට ඔහුගේ ජීවිතය තුළින් දැකීමට අවශ්‍ය වෙන්නේ. නමුත් දැන ගැනීම මට්ටමින් ප්‍රමාණවත් වෙන උදාහරණයක් ලෙස ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ කිව්වා දැන් ආනන්තරී පාප කර්මයක් කරපු කෙනා, ඒ කියන්නේ මෞමරීම පියාමරීම වගේ පාප කර්මයක් කරපු කෙනා අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතය අපාගත වෙනවා. දැන් මේ කර්ම විෂය පිළිබඳ කාරණයක්, ඉතින් අපි ඒක දැනුවත් විය යුතු කාරණයක් වෙනා, ඒක අප විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු කාරණයක් නෙමෙයි. නමුත් සමහර දේශනා තියෙනවා නුවණ තියෙන කෙනා තේරුම් ගන්නවා මේ දේශනාව අප විසින් දහම් මාර්ගයේ යම් මට්ටමකදී යම් අවස්ථාවකදී ඒකාන්තයෙන්ම ප්‍රත්‍යක්ෂ කළ යුතු, ප්‍රායෝගිකව අවබෝධ කරගත යුතුයි, තේරුම් ගත යුතුයි, ඒක ගැන සිතිය යුතුයි කියන දේශනා තියෙනවා. තව තවත් ඒක ගැන කරුණු සෙවිය යුතුයි කියන දේශනා. එතකොට මේ අනිත්‍යතාවය ගැන බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒවා අපි විසින් ප්‍රායෝගිකව භාවනා මාර්ගයේ කොටසක් හැටියට තමන්ගේ ජීවිතය තුළින් දැකිය යුතු කාරණා. එතකොට මේ සංකත ලක්ෂණ සූත්‍රයේ එන පෙර සඳහන් කරපේ කාරණයක්, මේ ලෝකයේ යම් ස්වභාවයක් සකස් වූ දෙයක් වෙත්නම් ඒ හැමදේම හටගත් ස්වභාවයක් දිස් වෙනවා, නැති වී යන ස්වභාවයක් දිස් වෙනවා, හැම අවස්ථාවකම වෙනස් වීමක් පැන වෙනවා කියන කාරණය තමන් විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. ඉතින් ඒ කාරණේ හිතේ තියාගෙන මේ අනිත්‍ය ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරය කොහොමද අපි ජීවිතයට ගලප ගන්න කියන කාරණේ තමයි දැන් ඉදිරියට විවරණය කරන්නේ. එතකොට අනිත්‍ය වැටහෙනවා කියලා යමෙක් අදහස් කරන්නේ සරලවම තමන් මේ භාවනාවක ඉඳද්දී, එහෙම නැත්නම් එදිනෙදා කටයුතු කරද්දී තමන්ට මුණ ගැසෙන ධර්මතා, කායික ස්වභාවයක් වේවා, සිත සම්බන්ධ ස්වභාවයක් වේවා, බාහිර කෙනෙකුගේ කායික මානසික ස්වභාවයක් වේවා, අපි සරලව කිව්වොත් නාම රූප ධර්මයන් කියන ඒවා, මේවා පෙර නොතිබී හටගත් බවක් වැටහෙනවනම්, මේවා නැත්තටම නැති වී යා හැකි දෙයක් කියලා වැටහෙනවනම්, නැතිවන ස්වභාවයේ ධර්මතාවයක් කියලා වැටහෙනවනම්, ඉපදුණු ස්වභාවයේ ධර්මතාවයක් කියලා වැටහෙනවනම්, එක තැනක නැති වෙනස් වීමක තියෙන ධර්මතාවයක් කියලා වැටහෙනවනම්, ඔන්න තමන්ට ඒක අපිට ගන්න පුළුවන් මේ පිළිබඳ නියමාකාර මානසිකාරයක් යෙදෙනවා කියන එක. එතකොට අනිත්‍ය දකින්නවා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ මේ තමන්ට දකින්න අරමුණු වෙන මුණ ගැසෙන දෙයක් දැක දැක විඳී යනවා කියන අදහසක් අපි අදහස් කරන්නේ නැහැ. මේක ඥානයත් එක්ක විශේෂයෙන්ම එන මානසිකාරයක්. ඒ කියන්නේ තමන්ට අරමුණු වෙන ධර්මතාවය විනාශ වෙන්න පුළුවන්, ඒකාන්තයෙන්ම විනාශ වෙනවා. මේක හටගත් දෙයක්, වෙනස් වෙමින් පැවැත්මක් තමයි මෙතන තියෙන්නේ කියන අදහසේ හැඟීම, ඒ සංඥාව තමයි සිතට එන්නට ඕනේ, සිතත් සමග හටගන්නට ඕනේ. එතකොට එහෙම නැතුව දකිද්දි බින්දෙනවා කියන කාරණයක් නෙමෙයි. එතකොට මේක මුලින්ම තේරුම් ගන්න ඕනේ. එතකොට මොකද මේ දියුණු මානසික ස්වභාවය තමයි පෙනෙන දේ පෙනෙන මට්ටමින් එහාට ගිහිල්ලා විනිවිද ගිහිල්ලා ඒකේ අනාගතය ගැන, ඒකට විය හැකි දේ ගැන, මේ ලෝකේ අනාගතය ගැන තේරුම් ගැනීම. එතකොට දැන් තමන්ට හමු වෙන යම් ධර්මතාවයක් මේ ලක්ෂණයෙන් යුක්ත නම් ඒ තුලින් අපි ඊට පස්සේ තේරුම් ගන්න දේ තමයි අනාගතයේ හමු විය හැකි ධර්මතාවය මේ ලක්ෂණයෙන් යුක්තයි කියන එක. එතකොට අතීතයේ හැම දෙයක්ම මේ ලක්ෂණ වලින් යුක්තයි, ඉතින් අනාගතයේත් මේ ලක්ෂණ වලින් යුක්තයි කියලා නුවණැති කෙනා තීරණය කරනවා. එතකොට මේ අනිත්‍ය ස්වභාවය ගැන තමන් තේරුම් ගන්න ඕනේ. තමන්ගේ සිහිය කියන එක දැන් පෙර තිබ්බට වඩා එන්න එන්න වර්ධනය කරගත යුතු වෙනවා. එතකොට විශේෂයෙන් මේ රූපය සම්බන්ධව, මිනිස්සෙකුගේ රූපය සම්බන්ධව මේ අනිත්‍යතාවය පිළිබඳ හැඟීම මේ යෝගාවචරයේ කියන්නේ විපස්සනා භාවනා විශේෂයෙන් දිනු කරන්න උත්සාහ දරන කෙනෙක් ගොඩනගා ගන්නට අවශ්‍ය වෙනවා. එතකොට ඒ ඒ හැඟීමට සමහර විට ශාරීරික කොටසක් ඔහුට අරමුණු වෙන්න පුළුවන්. ශාරීරිය සම්බන්ධ ක්‍රියාවක් වෙන්න පුළුවන්. සමස්ත ශරීරයක් වශයෙන් අරගෙන වෙන්න පුළුවන්. දැන් ශාරීරිය සම්බන්ධ ක්‍රියාවක් කියුවහම මේ ශරීරය යොදාගෙන මිනිස්සු නොයෙකුත් ඉරියව් පවත්වනවා. එතකොට ඉරියව් පැවැත්වීමේ හැකියාවක් තියෙනවා මේ ශරීරයත් සමග. ඊට පස්සේ මේ ශරීරය සම්බන්ධ තවත් ක්‍රියාවලි තියෙනවා. ඒ කියන්නේ කුසගින්න කියලා ගත්තොත්, හුස්ම ගැනීම කියලා ගත්තොත්, එතකොට හදවතේ ගැස්ම කියලා ගත්තොත් ඒක එක දෙයක්. ඊට පස්සේ අර ඉරියව් පැවැත්වීම කියලා ගත්තහම තව පැත්තක්. ඊට පස්සේ මේ ශරීරයේ සමස්තයක් වශයෙන් තියෙන මාංශ ධාතු, අස්ථි කොටස්, කෙස් ලොම් මේක පිළිබඳ අනිත්‍ය සංඥාව තව ආකාරයක්. එතකොට මෙන්න මේ හැම පැතිවලින්ම ශරීරයේ පිළිබඳ අනිත්‍යතාවය පිළිබඳ සිහියක් ගොඩනගෙන්න ඕනේ. ඊට පස්සේ ශරීරයෙන් වෙන නොයෙකුත් ඒ ක්‍රියාවලි තියෙනවා. වැසිකිලියාම්, කැසිකිලියාම් මේවා සම්බන්ධ ශරීරයේ තියෙන ශක්්‍යතාවය. ඊට ශරීරයේ තවත් නොයෙකුත් පද්ධති තියෙනවා, ප්‍රතිශක්ති කරන පද්ධති. එතකොට මේවේ අඩු වැඩි වීම අපිට දකින්න ලැබෙනවා. ශරීරයේ තියෙනවා තවදුරටත් මේ ඉන්ද්‍රියන්, චක්කු, ඇස ආදී, ඇස කන ආදී ඒ පෙනීම, ශබ්ද ඇසීම වගේ ඒවට උදව් වන ඉන්ද්‍රියන් තියෙනවා. රූපමය වශයෙන් බලපවත්වන ඉන්ද්‍රියන්. මේවැයේ විකලතාවය, දුබලතාවය, මේවැ අනිත්‍ය ස්වභාවය සලකා ගැනීමත් අවශ්‍ය වෙනවා. එතකොට ශරීරයේ සම්බන්ධ ක්‍රියාවලි යෑම් ඊම් ඒකට ශරීරයේ තරහ පදනමක්, ඒ ශරීරයේ ශක්්‍යතාවයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ අපිට පේන වයසට ගිය පුද්ගලයෙක්ට ඒ ඉරියව් පැවැත්වීමේ තියෙන අපහසුතා. එතකොට මෙන්න මේ අනිත්‍යතාවය පිළිබඳ සිහිය ගොඩනංවා ගැනීම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මාංශවල සාමාන්‍යයෙන් ඊට පස්සේ පෙන්නුම් කරන මේ මා ශාරීරික කොටස්වල අනිත්‍ය ස්වභාවය, ශරීරයෙන් එන්නේ කුෂ වෙලා, එහෙම නැත්නම් අස්ථි දුර්වල වෙලා, මේ වගේ හැම රැලි වැටිලා, එයින් පෙන්නුම් කරන අනිත්‍යතාවය පිළිබඳ සිහිය ගොඩනගා ගැනීමත් අවශ්‍ය වෙනවා. මානසික පැත්තේ අනිත්‍යතාවය වෙනම සිහිපත් කරගන්න යුතු වගේම, නමුත් අර විශේෂයෙන් බොහෝ විට සත්වයන්ගේ, පුද්ගලයන්ගේ කෙලෙස් සම්බන්ධ වෙලා තියෙනවා මේ ශරීරයත් එක්ක. බාහිර කෙනෙක්ගේ වෙන්න පුළුවන්, තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්. ඉතින් මානසික පැත්තට වඩා මුලින් විශේෂයෙන් උනන්දු විය යුතුයි මේ යෝගාවචරයෙක් විසින් ශරීරයේ අනිත්‍යතාවය පිළිබඳ අදහස ගොඩනංවා ගන්න. එතකොට තමන්ට ආරමුණු වෙන, තමන්ගේ වේවා බාහිර කෙනෙක්ගේ වේවා, ඒ සමස්තයක් වශයෙන් හෝ කොටසක් වශයෙන් හෝ අරගෙන මේ අනිත්‍ය ගැන සිහිය අපිට දියුණු කරගන්න පුළුවන්. ඒ දෙආකාරයෙන්ම දියුණු කරගත යුතුත් වෙනවා. එතකොට ශාරීරිකව ඒ අනිත්‍ය ස්වභාවයේ වැටහෙන ආකාරය නිර්වද්‍යද නැද්ද කියලා බලාගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි එසේ වැටහෙනකොට තමන්ට තියෙන කෙලෙස් දැවිල්ල, ඒ සමහරට තියෙන අපේක්ෂාව, නාසාව අඩු වෙනවා නම් අන්න එතන ඒ තමන් බොහෝ විට මෙනෙහි කරන ආකාරය නිර්වද්‍ය වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ලෙස ගත්තොත්, අපි අපේක්ෂා කරනවා තමන්ගේ එක්ක දරුවෙක්, තමන්ගේ සහෝදරයෙක්, මිත්‍රයෙක් සමහර විට තමන්ට අවශ්‍ය දේ මෙන්න මෙහෙම කරાવી අනාගතේ කියලා, යම් දෙයක් කරાવી කියලා. එතකොට ඒ අපේක්ෂා කරනකොට ඔහුගේ ශරීරයත් එක්ක තමයි අපිට ඒ සිතට යරමුණ එන්නේ. එතකොට ඒ අපේක්ෂාව අපේ සිද්ධ නොවනකොට මානසිකව ශෝකයක්, දුකක් හටගන්නවා. එතකොට ඒ ශරීරය කියන එක අපිට හොඳට හිතේ අනිත්‍යතාවයේ පිහිටියා නම්, ඒ බාහිර පුද්ගලයාගේ ගත්තොත්, ඒ බාහිර පුද්ගලයා ඒ කාන්තයෙන්ම ඒ ශරීරය නැති වෙනවා නම්, ඒ අපිට අවශ්‍ය දේ ඔහු විසින් සිද්ධ කරලා දීම අපිට අපි බලාපොරොත්තු වෙන සමහරට ඔහුගේ ශරීරයේ ස්වභාවයක් නොවෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ ඔහුගෙන් අප කෙරෙහි වන මානසික ස්වභාවයක්. නමුත් ඒක බලාපොරොත්තු වෙද්දී ඒ පසුබිමේ අනිවාර්යයෙන්ම ඔහුගේ ශරීරයේ තිබිය යුතු වෙනවා. එතකොට ඔහුගේ මානසික ස්වභාවය අපි කැමති අයුරින් සමහරට නොපවතින්න පුළුවන්. එතකොට කැමති අයුරින් පවතින්න පුළුවන්. ඔහුට සමහරට තමන්ගේ අපේක්ෂා ඉටු කළා දෙන්න අවශ්‍ය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ අවශ්‍යතාවයේ කොතරම් තිබ්බත් ඔහුගේ ශරීරය ඒකාන්තයෙන්ම නැති වෙනවා නම්, හැමදාම ඒ අවශ්‍යතාවය තමන්ගේ අපේක්ෂාවන් ඉටු කරලා දෙන්න ඔහුට බැරි වෙනවා. එතකොට ඒ මේක හොඳට තේරුම් ගත්තාම ඒ ඔහුගේ මානසික ස්වභාවයන්ගේ අනිත්‍ය ස්වභාවය තමන් බලාපොරොත්තු වෙන යමක් වෙත්නම් ඒ කෙසේ වුවත් ඒ ඔහුගේ ශාරීරික අනිත්‍ය ස්වභාවය වැටහෙන මාත්‍රයෙන්ම ලොකු අපේක්ෂාවන් ලොකු බලාපොරොත්තු ඇතිවීම නවත්ත ගන්න පුළුවන්. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේ නැවත නැවතත් සඳහන් වෙන කාරණයක් තියෙනවා. ඇත්තට මුලින්ම සඳහන් වෙන කාරණයක් තියෙනවා. මේ සිහිය අපි දියුණු කරන්නේ කුමක් සඳහාද කියන එක. එතකොට ඒකේ එක කාරණයක් තමයි විනෙය අභිජ්ජා දෝමනසං. නිවන සඳහා යන ගමනේදී මේ සිහිය පවත්වන අතරේ කරන දෙයක් ගැන බුදුරජාණන් සඳහන් කරනවා. මේ දැඩි ලෝභයත් දුම්නසත් ප්‍රහාණය කරන ආකාරයට මේ සිහිය පවත්වනවා කියලා. ඇත්තට මේ කාලේ මම කල්පනා කරා මේ සිහි කැඳවීම මේ ශරීරය ගැන කරන අපි අසුබ වශයෙන් ඊට පස්සේ දෙතිස් ගුණප හුස්ම ගැන කරන සිහි කැඳවීම ඊළඟට මේ මනාවට මේ මලමිනියකට වෙන විවිධ අවස්ථා ගැන සිහි කැඳවීම මේ ඔස්සේ කොහොමද මේ දුම්නස කියනක ඇත්තටම නැති වෙන්නේ කියලා. ඉතින් ඒ කාරණේ පිළිබඳ ලොකු අදහසක් මට ආවේ මේ දුම්නස කියනක නැති වෙන්න ප්‍රධානම කාරණයක් වෙනවා මේ ශාරීරික අනිත්‍ය ස්වභාවය පිළිබඳව මතුවන තදබල සිහිය තුළින් තමයි ඒක නැති වෙන්නේ කියලා. මිනිස්සුන්ට ඒ නොයෙකුත් දුම්නස එන්නේ බොහෝ විට අපේක්ෂාවන් නිසා. බුදුරන් වහන්සේ කියලා තියෙනවා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං කියලා. ඒකට නොයෙකුත් අපේක්ෂා නිසා තමයි දුම්නස් කියන්නේ වෙන්නේ. ඒකට සමහරට තවත් කරුණු බලපානවා. ඉතින් ප්‍රධාන කාරණයක් වෙනවා ඔහුගේ බලාපොරොත්තු අපේක්ෂාවන් කියන කාරණය. එතකොට මේ අපේක්ෂාවන් බොහෝ විට ඒ වෙන කෙනෙක්ගේ සමහරට මානසික පැත්තෙන් දෙයක් වෙන්න පුළුවන් තමන් අපේක්ෂා කරන්නේ. සමහරට කායික දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ හැම බොහෝ අවස්ථාවකට මේ කය කියන එක සම්බන්ධ වෙන පුද්ගලයාගේ හොඳ හිත ගැන තමන් කෙරෙහි හොඳ හිත පවත්වනවට අපි අපේක්ෂා කරද්දි වුණත් එයාගේ ශරීරය කියන එක පසුබිමේ තියෙනවා. එතකොට අපි හිතමු තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් තමන්ගේ දරුවා දකින්න දරුවා ඇවිල්ලා හොඳින් කතා කරනවට ආසාව අපේක්ෂාව තියෙන වෙලාවක වුණත් ඒ දරුවාගේ ශරීරයේ යමක් නෙමෙයි මව්පියන් අපේක්ෂා කරන්නේ. ඒ දරුවා දක්වන මේ මානසික පැත්තෙන් දක්වන දෙයක් අපේක්ෂා කරන්නේ. නමුත් ඒ ශරීරය ඒ ඔවුන්ගේ අපේක්ෂා විස්තර කරලා දෙන්න ඒ අදාළ ඒ දරුවාගේ ශරීරයේ පවතින ඕනේ. එතකොට ඒ දරුවාගේ ශරීරයේ ඒකාන්තයෙන්ම අනිත්‍ය දෙයක් කියලා වැටහුණොත් ඒ අපේක්ෂාවන් ඇත්තටම අඩු වෙලා යනවා. ඉතින් ආත්ම හැඟීම් බොහෝ විට එන්නේත් මේ ශරීරය පදනම් කරගෙන. ඉතින් ඒක නිසා මේ ශරීරයේ අනිත්‍යතාවය පිළිබඳ සිහිය ගොඩනැගෙන්න ඕනේ. එතකොට අනිත්‍යයි කියලා කියන්නේ යම් මේ ශාරීරික ස්වභාවයක් අපිට අරමුණු වෙනවද? තමන්ගේ එහෙම නැත්නම් වෙන කෙනෙකුගේ ඒ අරමුණු වෙන ආකාරය නැත්තටම නැති වෙලා යනවා කියන අදහස තමයි එන්න ඕනේ. ඒ කාන්තේම කවදා හරි නැති වෙනවා. එතකොට ඒක නිසා මේක ගැන අපි අපේක්ෂා කරගෙන ඒක අල්ලගෙන හිටියට තේරුමක් නැහැ. ඒ කාන්තේම මේක නැති වෙනවා කියන අදහස තමයි විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ. එතකොට මේක හටගත්ත දෙයක් කියන අදහසත් එක්කම බොහෝ විට එනවා. නමුත් ඒක නැති වෙනවා ඒකාන්තයෙන්ම නැති වෙනවා එහෙම නැත්නම් මේකෙන් අදහස් කරන්නේ තිබිලා නැති වෙනවා කියලා අපිට යම් ධර්මතාවයක් අරමුණු වෙද්දී ඒක ඒකාන්තයෙන්ම මේ ස්වභාවය නැති වී යන ස්වභාවයක් කියලා වැටහීම තමයි විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ. එතකොට මේ අනිත්‍යතාවය මෙනෙහි කිරීමේදී සමහර අය වරදවා ගන්න ආකාර තියෙනවා. එකක් තමයි මේ පරිකල්පිත අනිත්‍යතා වශයෙන් මෙනෙහි කිරීම. ඒ කියන්නේ තමන්ම හිතා ගන්නා වූ අනිත්‍යතාවය. මේ ලෝකේ සැබෑවට තමන්ට අත්දකින අනිත්‍යතාවය නෙමෙයි. දැන් මම සඳහන් කළා මේ අනිත්‍යතාවය කියන එක තමන් තුළින් දැකිය යුතු, ප්‍රත්‍යක්ෂ කරගත යුතු, සිහිය ගොඩනැගිය යුතු කාරණයක් කියලා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඔන්න සමහර අය මෙහෙම කල්පනා කරනවා මේ අතක් පයක් වලදී ඉරියව් මාරු කරද්දී ඒ අතක් ඔසවන අවස්ථාවක උන් සලකා ගන්නවා අතේ පොඩ්ඩක් ඔසවද්දි තිබ්බ රූපය නෙමෙයි අතේ ඊළඟ මට්ටමට ගියාම තවත් පොඩ්ඩක් අත ඔසවද්දි තීන රූපාකාරය නෙමෙයි ඊට පෙර අත තිබ්බේ කියලා මෙන්න මෙහෙම අනිත්‍යතාව ගැන කල්පනා කරනවා එහෙම කියනවා අපි අහලා තියෙනවා. දැන් ඒ අනිත්‍යතාවය තමන්ට පේන අනිත්‍යතාවයක් නෙමෙයි, තමන් විසින්ම අදිෂ්ඨාන කරපු, තමන් විසින්ම පරිකල්පනය කරපු අනිත්‍යතාවයක්. එවැනි අනිත්‍යතාව ඇත්තටම එතරම් අවශ්‍යතාවයක් නැහැ, තේරුමක් තියෙන කාරණා නෙමෙයි. මොකද ඒ ඊට වඩා වැදගත් වෙන්නේ දැන් ඉරියව්වක් පවත්වද්දී අනිත්‍යතාවය සම්බන්ධයෙන් සිහිවිය යුතු කාරණා තමයි මේ ඉරියව් පැවැත්වීමේ හැකියාව මිනිස්සෙකුට තමන්ට ඒ ඉරියව් අවශ්‍යතා ඉටු කරගන්න ඉරියව් පැවැත්වීමේ හැකියාවක් තියනවද, ශක්්‍යතාවයක් තියනවද, මේක නැති විය හැකි දෙයක් කියන එක තමයි සිහි වෙන්න ඕනේ. එතකොට අපි හිතමු වැසිකිළියාමකදී, දැන් මල මුත්‍ර පිට කිරීමකදී ඒකට අදාළවන ඒ ක්‍රියාව සිද්ධ කරන්න අවශ්‍ය වන රූප ස්වභාවයන් තියෙනවා, සමහර මාංශ පේශීන් තියෙනවා. එතකොට කතා කිරීමක් සිද්ධ කරද්දී ඒ කතනයට අවශ්‍ය මාංශ පේශි ස්වභාවය තියෙනවා. එතකොට මේව කාලයක් යද්දී අක්‍රිය වෙනවා. එතකොට මෙන්න මේවේ අනිත්‍යතාවය තමයි මේ නොයෙකුත් ඉරියව් පවත්වද්දී මෙනෙහි වෙන්න ඕනි. එහෙම නැත්නම් කතනේදී මෙනෙහි වෙන්න ඕනි. ඒකට අදාළ ඒ අනිත්‍ය ස්වභාවය. ඒ තුළ තමයි කලකිරීම කියන එක ඇති වෙන්නේ. එතකොට අපි විසින් හුදෙක් අදිෂ්ඨාන කරපු, අපි විසින්ම පරිකල්පනය කරපු අනිත්‍යතා ගැන හිතා ගැනීමෙන් නිතරම පළක් වේවියයි මා කල්පනා කරන්නේ නැහැ. තවත් සැලකීමට විය යුතු කාරණයක් තමයි අනිත්‍යතාවය ගැන කතා කිරීමේදී මේ උත්පාද වයේ සීමාවන් පිළිබඳව. ඒ කියන්නේ යම් සකස් වූ ධර්මයක අපි අනිත්‍යතාවය සලකා ගැනීමේදී කොපමණකින් උපත සිදුවාද, කොපමණකින් විඳීම සිදුවාද කියන කාරණේ පිළිබඳ. දැන් උදාහරණයක් ඇටියෙට ගහක් ගැන සලකා බැලුවොත්, දැන් මේ ගහේ උපත සිදුවා කියලා අපි සලකා ගන්නේ මේ පැලේ කාලේ ඒ අවස්ථාවක්ද කියන එක. එහෙම නැත්නම් මේකේ බිඳීම කියලා ගන්න කොතනදද හරියටම කියලා. බිඳීම කියලා කතා කරාම ගහක් කපලා දර ගොඩක් ගැහුවාම තවමත් මේක බිඳින්ගෙන යනවද, නැත්තටම නැති වෙලාද, ඒ දර ටිකක් නැති වුණාමද සම්පූර්ණයෙන්ම මේ ගහ බිඳුනා කියලා ගන්න වෙන්නේ කියලා. ඒකයි මම පෙර සඳහන් කළේ. දැන් ගහ කියලා ස්වභාවය ගත්තොත් අතුපතර විහිදුණු ඒ ගහක දැන් ඒක සකස් වුණු අවස්ථාව. එතකොට ඒකේ උපත හෝ නැතිවීම කියන එක අර අපට ඉලක්ක වන ඒ අවස්ථාව තුළම එන්න ඕනි මානසිකාරයක්, සිහිවිය යුතු ආකාරයක්. එතකොට පැලේ කාලේ උපත සිදු වුණා හෝ එහෙම නැත්නම් දර ටික දර ගොඩක් වශයෙන් ඒ ගහ කපලා දිස් වෙන විට තවමත් බිඳිලා නැහැ හෝ කියලා ගත යුතු නැහැ. මේ අනිත්‍යතාවය ගැන සිහිවිය යුත්තේ ඒ ආකාරයට නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඒ සංකතය එකම ඒ ලක්ෂණ තුනම තියෙනවා එකම ධර්මතාවය තුළ. සමහර ධර්මවල අනිත්‍ය, ඒ ධර්මතාවල අනිත්‍ය කතා කිරීමේදී අපි කරන එක්තරා දෝෂයක් හැටියට මට හිතෙනවා. ඒ වගේ ධර්මතාවයක අනිත්‍ය සලකා ගන්නට ඒකේ කොටස් වලට බෙදලේ කොටස් වල අනිත්‍යතාවය සලකා ගන්නට උත්සුක වීම තුළ. දැන් උදාහරණයක් ලෙස ඒ ගහක අනිත්‍යතාවය කියලා අපි කතා කළොත් එතනදී සමහරක් පෙළෙන්න පුළුවන් ගහේ කොළ, අතු, ඉති, රිකිලි, එහෙම නැත්නම් ඒ ගහේ කඳේ කුඩස් කොටස් ගැන සලකලා ඒ කොටස් වල අනිත්‍යතාවය ගැන කතා කරලා ඒ තුලින් අර ගහ කියන සමස්ත පද්ධතියම අනිත්‍යයි කියලා නිගමනයට එන්න උත්සාහ දරන්න පුළුවන්. නමුත් එක එක කොටස් වෙන වෙන ආකාරයට ගත්තහම කිසිවක් ගහ නෙමෙයි. ගහ කියලා ඒ සැකස්ම ඇත්තට මේ තුලින් නිරූපණය වෙන්නේ නැහැ. එතකොට අපිට හැඟෙන්නේ බුදුරජාණන් වහන්සේ අදහස් කළේ දැන් ගහ කියන සැකස්ම නැති වුණා නම්, සම්පූර්ණයෙන් නැති වුණා නම් එතන ඒ එතන තමයි බින්දියම්. එතකොට ගහ කපලා දර ගොඩක් දිස් වෙනකොට කවදාවත් ඒ ගහේ සැකස්ම තවදුරටත් එතන පෙන්නුම් කරන්නේ නැහැ. එතකොට ආයි ඒ ගහේ ඉතිරියක් නැතිවම ගහ කියන සැකස්මේ නැති වී යාමක් එතන පෙන්නුම් කරනවා. එතකොට ඒ තුළම ඒ ගහ කියන සැකස්මේ වය කියන ධර්මතාවය පෙන්නුම් කරනවා. තවදුරටත් තවම මේක වය වෙලා නැද්ද අර දර එහෙම නැත්තම් ගහ මැදින් කපලා දාලා නම් ඒක තවමත් අතු ඉති බිම කඩා වැටලා තිබෙද්දී ඒක තවමත් නැති වෙලා නැද්ද කියන ප්‍රශ්නේ මෙතනදී හටගන්නේ. දැන් අපි ගත්තොත් මහා පෘථුවිය කියන එක මේ අපි ජීවත් වෙන ලෝකය. එතකොට මේ ලෝකයේ අනිත්‍යතාවය ගැන බුදුරන් වහන්සේ කතා කරන දේශනා තියෙනවා. එතකොට දැන් මේ ලෝකය කියලා අපිට ඕනනම් වෙන විදිහකට සමහරට හිතෙන්න පුළුවන් මේ ගස් ගල් තියෙනවා. එතකොට මේ ගස් ගල් මේ ඒකේ ඇතුළාන්තයේ වශයෙන් කතා කළා. ඒව අනිත්‍ය නිසා මේ ලෝකය අනිත්‍යයි කියලා යමෙක් කියන්න පුළුවන්. නමුත් ලෝකය කියන ඒ හැඟීම අපිට එන්නේ අර ගස්කල් හින්දා විතරක් නෙමෙයි. ඒවා සම්බන්ධිත එක්තරා විශේෂිත සැකැස්මක් ලෝකය නිසා. දැන් මුළු ලෝකයේ පෘථිවි තලය අනිත්‍යයි කියලා කියන්නට අර ඒකේ කුඩා කොටස් අනිත්‍යයි ලෙස සලකා ගැනීම මතුලින්ම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. සහ ඒක නොමග යන දිශාවක් බවට ඒ අනිත්‍යතාවයපත් වෙන්න පුළුවන්. ලෝකයේ අනිත්‍යතාවය ගන්නෙන්නේ ලෝකයේ ඒ සමස්ත සැකැස්ම යම් කාලයක විද්‍යමාන නොවනවද අන්න ඒ තුල ලෝකයේ ඒ නැති වුණා කියන තමයි වෙන්නේ. ඉතින් මේක තමයි මේ හැම දෙයකටම දැන් මිනිස් සිරුරක් ගත්තත් ඒක කුඩා කොටස් ගැන හිතලා කුඩා කොටස් වල අනිත්‍යතාවය සලකා ගැනීම තුලින් අර මිනිස් සිරුරයයි හැඟෙන පුළුල් පොදු පද්ධතිය අනිත්‍යයි ගැනීමේ දෝෂයක් මම දකිනවා. ඉතින් ඒක එක් කෙනා සැලකිලිමත් විය යුතුයි. දැන් බුදුරන් වහන්සේ පෙන්වුවේ සංකතයක උපාදයක් වයක් ත්‍රිතසඤ්ඤතත්තං තියෙනවා කියන කාරණේදී මේ නෑම ධර්මතාවයක් ලොකු වේවා කුඩා වේවා දුර ළඟ ඕනෑම ධර්මතාවයක් ඒක සකස් වූ ආකාරයක් දිස්සෙනවා නම් ඒකට ආවේනික ඒ අපි ඉලක්ක කරන ධර්මතාවයේ නැතිවීමක් පෙන්වුම් කරා නම් අන්න එතන තමයි ඒකේ වය සලකා ගත යුතු වන්නේ. මෙන්න මේකත් විශේෂයෙන් සැලකිය යුතුයි අනිත්‍ය මෙනෙහි කිරීමේදී. ඒ කියන්නේ උත්පාද වයේ සීමා ගැන නිශ්චිත කිරීමේදී මේක වැදගත් වෙනවා. ඊළඟට තවත් බොහෝ විට මේ අනිත්‍යතාවය ගැන තියෙන වැරදි මානසිකාරයක් අහන්න ලැබෙනවා. මේ බොහෝ අය මේ රූප සම්බන්ධයෙන් කතා කරනකොට මේ සැනයක් සැනයක් පාසා මේ රූප බිඳී යනවා කියලා අනිත්‍යතාවය ගැන මතයක් ඉදිරිපත් කරනවා. එතකොට මේකත් අර වගේම කාරණයක්. ඇත්තටම පාලියේ කන කියන වචනේ තුලින් තමයි සිංහලේ ෂණ කියන වචනේ හැදුනේ. පාලියේ කන කියන වචනේ කියන්නේ කියන්නේ පාලි බුද්ධ ධර්මයේ තුළ අවස්ථාව කියන එක අදහස දෙන්න. යම්කට සුදුසු කාලය සපැමිණි කාලය කියලා අදහස දෙන්න තමයි කන කියන වචනේ යොදන්නේ. එතකොට දැන් සමහර ගාථාවක් තියෙනවා කනාතීතා සෝචಂತಿ නිර්යම්හි සමප්පිත. ඒකෙන් බුදුරන් වහන්සේ පෙන්නන්නේ මේ ෂණය මගහැරපු උදවිය සෝක කරනවා නිරේහි නිරේ තුලට වැදගෙන නිරේහි වැදගෙන සෝක සිත්තවලට පත් වෙනවා කියලා තමන්ට ආපු අවස්ථාව ප්‍රයෝජනෙට නොගෙන ප්‍රමාද වෙච්ච උදවිය. එතකොට එතන කන කියන වචනේ දෙනවා. එතنين අදහස් කරන්නේ මේ සුදු කාලයක් කියන එක නෙමෙයි. ඒ සුදුසු සමහරටක බොහෝ කාලයක් වෙන්න පුළුවන්. ඒ සුදුසු අවස්ථාව මගහැරුණු උදවිය නිරේහි පැසෙනවා කියන එක. ඒතර මේ වගේ මේ කන කියන එක පාලියේ දුනේ අවස්ථාව කියන අදහස ගෙන දෙන්නට. ඉතින් මේ රූප මේ ශ්‍රණයක් පාසා බින්දෙනවා කියලා ඒ අනිත්‍යතාවය ගැන අදහස් කියන එකෙන් සමහර විට ඒ ශණයක් මොකක්ද කියලා අහුවහම අපිට ලැබෙන උත්තරේ තමයි ශණේ යනු. ඒ ශණේ අර්ථ දක්වන්න ගියාම උන්ට ගැටලුවක් වෙනවා. ශණේ යනු සමහර විට මේ රූපයක් ඇති වී නැති වී යන ඉතාම කුඩා කාල පරාසයක් කියලා සමහර අයගෙන් අහන්න ලැබෙනවා. එතකොට දැන් එක අතකට කියනවා ශණයක් පාසා රූප බින්දෙනවා කියලා, අනෙක් අතට අහන්න ලැබෙනවා ශණයක් යනු මේ රූපයක් පැවති නැති වී යන කාල පරාසයක් කියලා. එතකොට මේ වාක්‍ය දෙකම එකතු කරාම අපිට එන්නේ රූපයක් බිඳින කාල පරාසයක් තුල රූපයක් බිඳී යනවා කියන එකේ අර්ථයක්. එතකොට අන්තිමට අර්ථයක් නැති වාක්‍ය ඛණ්ඩයක් තමයි පේන්නේ එකම තැන කැරකෙවිල්ලක් වගේ. ඉතින් ඒක නිසා මේ ශණයක් පාසා රූප බිඳිනවා කියන එකත් අනිත්‍ය පිළිබඳ සිහියේදී අපි දකින්නේ ඇත්තර වටිනාකමක් තියෙන කාරණයක් කියලා. මොකද ඒක බුදුරන් වහන්සේ ත්‍රිපිටක ධර්මයේ තුලත් අභිධර්මයේ තුලවත් කියලා තියෙන කාරණයක් නොවන නිසා. එතකොට මම පෙර සඳහන් කළා මේ අනිත්‍යතාවය පිළිබඳ දර්ශනය ප්‍රායෝගිකව තම තමන් විසින් තමන් කෙරෙහි ගොඩනගා ගත යුතු දර්ශනයක්. එතකොට ඒක විශ්වාසය මතම යා යුතු කාරණයක් නෙමෙයි. විශ්වාසය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. නමුත් ඒක තමන් තුළ ගොඩනගා ගත යුතුයි. එතකොට එහෙම නැත්නම් අපි කිව්වොත් ක්ෂණයක් කියන්නේ තප්පරයකින් ඉතාම සුළු කොටසක් කියලා. ඇත්තටම බුද්ධ කාලේ තප්පරවත් කියලා එහෙම කාල ප්‍රමාණයක් ගැන නිර්වචනයක් තිබෙන්නේ. නමුත් එහෙම කියන එකෙන් දෝෂයක් හිටින්නේ, මොකද කාලය කියන එක ඇත්තටම බුදු දහම තුළ මේ ලෝකය විස්තර කරන්නේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාවලිය තුළ. හේතුන්ගෙන් හටගන්නවා, හේතු නැතුණාම නැති වෙනවා කියන ධර්මතාවය ඔස්සේ. එතකොට මේ කාලය කියන 아무තු දෙයක් ගැන බුදුදහමේ සඳහන් වෙන්නේ නැහැ. එතකොට යම් කාල මාත්‍ර වූ ඒ කොටසක් තුළ රූප ධර්මයක් හෝ නාම ධර්මයක් බිඳෙනවා කීම ඒකත් ගැඹුරු ධර්ම කාරණා විවරණයේදී සාධාරණ නැහැ. මොකද කාලය කියන්නේ මොකක්ද කියලා එන ගැටලුවක් නිසා. ඉතින් මේක නිසා මේ ඒක තමයි දෙවෙනි කාරණේ හැටියට සැලකිලිමත් වෙන්න ඕනි. මේ ඒ සනයක් පාසා බිඳෙනවා කියන කාරණේ කෙසේ වෙතත් ඒක අපේ අනිත්‍ය මානසිකාරයට අදාළ දෙයක් නොවන බවට යෝගාවචරයෙන් විසින් තේරුම් ගන්න ඕනි. ඒතකොට පෙර කිව්වා වගේ තමන්ට අරමුණු වෙන රූපයක් ඒ අර ඒක බිඳී යන කාලේ තමන්ට ඒ දැනෙන රූපේ දැන් මේ අනිත්‍ය කොහොමද තමන්ට සිහි වෙන්නේ කියන කාරණේ මතක් කර දුන්නොත් ඒක ෂණිකව බින්දෙනවද ඒක කියන අදහසට වඩා තමන්ට එන්න ඕනි මේ ධර්මතාවයේ ඒකාන්තයෙන්ම නැති වෙන ධර්මතාවයක් කියන අදහස. කොච්චර කාලකින් බින්දෙනවද කියන කාරණේ වැදගත් නැහැ. මොකද කොච්චර ඇත්තටම මේ හමු වෙන ධර්මතාවයන් නාම රූප ධර්මතාවයන් එක ක්ෂණයක්වත් නිශ්චලව අචලව පවතින්නේ නැහැ. එතකොට මොකද මේ ඒකට සම්බන්ධව තව වැදගත් කාරණයක් තියෙනවා. මේ සමහර අයට මේ අදහස එන්නේ තිතියක් කියලා. දැන් මම පෙර සඳහන් කරන්න යෙදුනේ සූත්‍රයක තිතස්ස අඤ්ඤ තත්තං කියලා කාරණයක් බුදුරණන් වහන්සේ දේශනා කළා තියෙනවා. උත්පාදයක් පැන වෙනවා, වයක් පැන වෙනවා, සිටීහකගේ අන්නහාකාරයක් පැන වෙනවා කියලා. එතකොට බුදුරණන් වහන්සේ මේ ධර්මතාවල මේ නාම රූප ධර්මයන්ගේ සිටීමක් ගැන කොහෙවත් දේශනා කළා නැහැ. හැම තිස්සෙම ඒ දේශනාවේ සඳහන් වෙන්නේ සිටීහුගේ අන්‍ය ආකාරයක් පැනවෙනවා කියලා. ඒතර ඒකෙන් අපිට පේන්නේ මේ ඇහැක් කනක් වගේ රූපාකාරයක් විශේෂයෙන් ගත්තොත්, මිනිස්සෙක්ගේ ශාරීරික රූපයක් ගත්තොත් ඒකේ කොතනකවත් නැවතිලා ස්ථිර වෙච්ච එක පොඩි චිත්තක්ෂණයකටවත් එහෙම නැත්නම් තාම පොඩි කාලයකටවත් එහෙම අවස්ථාවක් පෙන්වුම් කරන්නේ නැහැ කියන එක. හැම තිස්සෙම වෙනස් වෙමින් පවතින. එතකොට මෙන්න මේ අනිත්‍යතාවය ගැන කතා කිරීමේදී මේ වෙනස් වීම කියන එක. දැන් මිනිස්සු කතා කරනවානේ මේ දේවල් වෙනස් වුණා. මේ ජීවිතේ මේ කාරණා වෙනස් වෙලා, අර පුද්ගලයා වෙනස් වෙලා. මෙන්න මේකයි මේ අනිත්‍යතාවය අතර සම්බන්ධය තේරුම් ගැනීම වැදගත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය සංඥාව අප තුල ගොඩනංවෙන්න අපිට දේශනා කළේ සතිපට්ඨාන සූත්‍රය. ඒකෙදි පෙන්නවා බුදුරජාණන් වහන්සේ අපිට දෙන අරමුණු මාලාව පොඩ්ඩක් සලකලා බැලීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ අනිත්‍ය සංඥාව අපි තුල කොහොමද ගොඩනංවන්න බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් නවසීවතිකය කියලා කොටසක් තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. ඒ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න දවසක් ගිය මල සිරුරක් මරණයට පත් වෙලා මිනිසෙකුගේ මල සිරුරක්. ඊට පස්සේ දවස් දෙකක් ගිය ඉදිමුණු නිල්ලුණු ඒ වගේ මල සිරුරු. අන්තිමට ටිකෙන් ටික ෂය වෙලා ගිය මල සිරුරු. ඔන්නෝම විවිධ මේ ශාරීරික විවිධ අවස්ථා පෙන්වුම් කරනවා. එතකොට මේ විවිධ අවස්ථා මෙනෙහි කරගෙන යන යෝගාවචරයාට එන සිතට එන අදහස තමයි ඊළඟ අවස්ථාවට සිත යොමු කරනකොට අර පෙර තිබ්බ අවස්ථා නැති වුණා. මාංශ සහිත ශරීරය ඇටසකිල්ල මට්ටමට ඉතුරු වෙද්දී නැති වෙලා ගියා කියන අදහස සිතේ සනිටුහන් වෙනවා. එතකොට අපි මේ ලෝකේ ධර්මතා අතර විවිධ අවස්ථා අපි සිහි කරගන්නේ ඒ තුලින් ඊට පෙර හෝ ඒ පසු අවස්ථාවල අනිත්‍ය ස්වභාවය ගැන අදහසක් ගන්න. දැන් අපි පළතුරක් ගැන සිහි කරලා ඊට පස්සේ ඒ පළතුර කුණු වෙලා වැටිලා ගිය අවස්ථාවක් සිහි කරනවා. ඒ අවස්ථා දෙක සිහි කරලා අපි ගන්නේ අර හොඳ ආහාරයට ගන්න පුළුවන් මට්ටම නැති වුණා කියන අදහස තමයි සිතේ සනිටුහන් වෙන්න ඕන. එතකොට අපි තරුණයෙක්ගේ ශරීරය සිහි කරලා ධර්ම දේශනාවල් ජී ස්වාමීන් වහන්සේලා සිහි කරලා දෙනවා. ඊට පස්සේ වයසට ගිය පුද්ගලයෙකුගේ ශරීර ඒ පුද්ගලයාම කියලා සමහරට සිහි කරවලා දෙනවා. හමරලි වැටිලා ඉන්ද්‍රියන් දුර්වල වෙලා ඇස්කන් හරියට ක්‍රියාත්මක වෙන්නේ ඇඟ හරියට ක්‍රියාත්මක වෙන්නේ තිය අවස්ථා දෙකක් මෙහෙම සිහි කරනකොට ඒ පුද්ගලයාට වැටහෙන්නේ අර එක්තරා තිබ්බ හොඳ වැදගත් අවස්ථාවක් දැන් නැති වී ගිහින් කියන එක තමයි වැටහෙන්නේ. මෙහෙම ඒ අවස්ථා සිහිපත් කරගැනීමේ අර්ථය ඒකයි. එතකොට මේ හැබැයි මේ සිහිය අපේ ඒක තමයි ඒ ආකාරයට තමයි අපි අනිත්‍ය ගැන මානසිකාරයේ ගොඩනංවන්නේ. මෙහෙම විවිධ අවස්ථා සිහිපත් කරගෙන වෙන ක්‍රමයක් නැහැ. හැබැයි ඒ සිහිපත් කරනකොට මුල් කාලෙදී ඒ යෝගාචරය බොහෝ විට එක එක මට්ටම් අල්ලගෙන තමයි සිහි කරන්නේ. දැන් තරුණයාගේ ශරීරය වයස්ගත ඔහුම වයසට ගිහිල්ලා කියලා ඒ වාක්‍ය කියනකොට අර ඒ පුද්ගලයා සිහි කරන්නේ ඔහු කියලා යමක් අල්ලගෙන ඒ තරුණයාගේ ශරීරයේ තරුණයා කියලා යම් දෙයක් හිතේ තවම සනිටුහන් කරගෙන ඒක කොටසක එක්තරා පැටිකඩක එක්ක අපි තුමු හැමේ එහෙම නැත්නම් ඇස්කන්නාදී ඉන්ද්‍රියවල ඒ වෙනත් ශාරීරික ස්වභාවයක අනිත්‍යතාවය තමයි යම් පුද්ගලෙක් සිහිපත් කරගන්න. එතකොට වයස්ගත අවස්ථාව ගැන සිහිපත් කරනකොට අර තරුණයාගේ මට්ටමේ ඉඳලා බොහෝ ධර්මවල අනිත්‍යතාවය සිහි වුණත් සමහර විට යම් දෙයක් පසුබිමේ ඔහුගේ හිතේ වැඩ කරනවා. තවත් එදා තිබ්බ දෙයක් යටින් තවම තියෙනවා. මේ මෙයාගේම ශරීරයට තමයි මේ වෙනස්කම ඇති වෙලා තියෙන්නේ කියලා මෙයාගේ කියලා දෙයක් අල්ලගෙන තමයි මේ අනිත්‍යතාවය සිහි කරගන්නේ. නමුත් ඒක තමයි ආරම්භක ක්‍රමය, වෙන ක්‍රමයක් නැහැ. ඉතින් නමුත් ඒක එන්න ප්‍රගුණ කරගෙන යනකොට අර මෙයාගේ කියලා අල්ලන්නේ නැතුව අවස්ථා දෙකක් සංසන්දනය තුළ පළවෙනි අවස්ථාවේ ධර්මතා නැත්තටම නැති වුණා කියන අදහස තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ. ඒතර මෙතරටම සම්බන්ධ වෙනවා තිතසඤ්ඤ තත්තං කියන එක. ඇත්තටම අර මේ මෙයාගේ කියලා අල්ලන ධර්මතාත් අනිත්‍ය ලෙස මෙනෙහි වුණාම මේ ප්‍රශ්නේ විසදෙනවා. ඒතකොට මේ අනිත්‍යතාවයේ ප්‍රගුණ වීම තුළ ඒ ධර්මතා අල්ලා නොගෙන අනිත්‍ය මෙනෙහි කරන්න යෝගාචරයට හැකියාව ලැබෙනවා. එතකොට ඒ තුලම ඔහුගේ දුක් දුන්නස් අඩු වෙනකොට, ඔහුගේ අපේක්ෂා අඩු වෙනකොට, කෙලෙස් අඩු වෙනකොට ඔහුට දැනගන්න තව තවත් පුළුවන් වෙනවා තමන් මෙනෙහි කරන ආකාරය ඒකාන්තයෙන්ම හරි කියලා. එතකොට දැන් ඒකෙදී ඔහුට කිසිම අවශ්‍යතාවයක් නැහැ දකින්න දේ දකිද්දිම බින්දෙනවා දකින්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ඒකාන්තයෙන්ම නැති වෙනවා කියලා තමන්ට යම් රූපයක් අරමුණු වෙද්දි වැටහෙනකොට ඒක අර්ශණයෙන් බින්දෙනවාද කියන අදහසක් අවශ්‍ය නැහැ. ඒකාන්තයෙන්ම නැති වෙනවා කියන අදහස මෙම්ම එපමණකින්ම ඌට ඒ කෙරෙහි ඒ වෙලාවේ කෙලෙසයක් හට ගැනීම කිසිම අවස්ථාවක් නැති වී යනවා. ඉතින් ඒක ඒ අසිරිමත් ඒ බුදුදහමේ තියෙන න්‍යායයක්. එතකොට ඊළඟට එතන ඒ තිතස් අඤ්ඤ තත්තං කියන කාරණේ. ඒ කියන්නේ උත්පාද වය වගේම මේ නිතරම සිදුවන වෙනස් වීමකුත් තියෙනවා කියලා. දැන් අපි ගත්තොත් මිනිස්සෙකුගේ ඇහැ කියන ධර්මතාවය ගත්තොත් තරුණ කාලේ යම් ඇහි ක්‍රියාත්මක වන ආකාරයක් තියෙනවා. වයසට ගිහිල්ලා අවට හරියට පේන්නේ නැහැ, බොඳ වෙලා වගේ පේන්නේ, හරියට වස්තු අතර පරතර පේන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ විඥානය දැනුවත් වීම හරියට ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ. අර ඒකට පාදක වුණු ඇහි ශක්්‍යතාවය, ඇහි ක්‍රියාත්මක වීමේ දෝෂ ඇති වෙලා ඇහි ක්‍රියාවේ දුර්වලභාවයක් ඇති වෙලා කියන එක. තරුණ කාලේ තිබ්බ ඇහි පෙන්නුම් කරන ස්වභාවය නෙමෙයි පසුව පෙන්නුම් කරන්නේ. එතකොට මේ තිතසඤ්ඤතත්තං කියන ධර්මතාවය තුළ ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. ඒක තමයි මේ දේවල් මේ නාම රූප ධර්මයන් ඇත්තටම අපි දේවල් කරගත යුතු නෑ කියන එක. දැන් බුදුදහමේ මේ අනන්‍ය ධර්මයන් ධාතු කියන ස්වභාවය ගැන කතා වෙනවා. නමුත් ඒකේ තියෙනවා මේ අපිට නොතේරෙන අනිත්‍යතාවයේ දිනු කරාම මේවා දේවල් නොකර නමුත් මුකුත් නැති නොවන අදහසක් අපි ගත යුතු වෙනවා මේ ධර්ම අපිට අරමුණ වෙද්දී. තනි හුදු ඝන ඒක ඝන දෙයක් හැටියට නොගෙන නමුත් දැන් ඇහැ ගත්තොත් ඇහැ කන වගේනේ. මේ කණෙන් කරන වැඩේ ඇහැට කරන්න බෑ, ඇහෙන් කරන වැඩේ කනට කරන්න බෑ, මසින් කරන වැඩේ ඇහැට කරන්න බෑ, අස්තියකින් කරන වැඩේ ඇහැට කරන්න බෑ. එතකොට ඒවැ අනන්‍ය ආකාරයක් පෙන්නුම් කරනවා. නමුත් මේ නිතරම වෙනස් වෙන ධර්මතාවයක් නම් ඒකට දෙයක් කියන අදහස කියන්න බෑ. මේ අර්ථය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මූලපරියාය සූත්‍රයේදී. මජ්ක්‍ධිම නිකායේන මූලපරියාය සූත්‍රයේ මුල්ම අවස්ථාවකෙන සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ. ඒකේ මේ රහතන් වහන්සේලා, එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා තමන්ට අරමුණු වන මේ පඨවි ආපෝ තේජෝ වැනි ධාතු ඒකේ මුල් අවස්ථාවේදී පඨමින් න මඤ්ඤති කියලා ආකාරයක් සඳහන් වෙනවා. පඨවිය යයි නොහැංගී කියලා. මේ මෙතන පෙන්නුම් කරන්නේ ඒ විශේෂයෙන් මේ අර්ථ ගැන හොයන කෙනෙක් සඳහායක සඳහන් කළේ මේවා දේවල් කරගන්නේ නැහැ කියන එක. හැබැයි ඒයින් අදහස් වෙන්නේ මුකුත් නැහැ කියන එක. ඒ කියන්නේ ඇහැ කන වගේ නෙමෙයි කියලා අපිට පැහැදිලි. නමුත් අර ඒක ඝන දෙයක් කියලා ගත්තහම ගැටලුවක් එනවා. මොකද මේ එතකොට තිතස් අඤ්ඤ තත්තං කියලා බුදුරන් වහන්සේ අදහස් කළේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න බැරුව යනවා. එතකොට ඇත්තටම වෙන්නේ අපිට මුණ ගැසෙන රූප ධර්මයක් ඒ මුණ ගැහිලා එක පස්සේ වෙනස් වෙනවා නෙමෙයි. ඇත්තටම වෙන්නේ වෙනස් වෙමින් පවතින දෙයක් සිතට මුණ ගැහෙනවා, අරමුණු වෙනවා කියන කාරණේ. මෙතන තියෙනවා පැති දෙකක්. ඒ කියන්නේ මෙතන ඒ අපිට සංඥා ගොඩනගෙන පැති දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි හුරු වෙලා ඉන්නේ අර පෙර කිව්වාගේ යම් මට්ටමක් අල්ලන් එතන ඉඳලා හිතන. එතකොට තරුණයාගේ ශරීරය වයසගත පුද්ගලයා බවට පත් වුණා කියලා හිතන්. එහෙම නැත්නම් මලක් කියන කල්ලාගෙන ඒ මල යම් මට්ටමකට පරවුණා කියලා හිතන්. එතකොට මේ මිනිස්සු සාමාන්‍යයෙන් ඒ වෙනස් වුණා කියලා හිතන එක හොඳයි. නමුත් අර ඒකේ මං පිර සඳහන් කරපු අර තවමත් අනිත්‍යතාවයේ පිළිබඳ පුළුල් වශයෙන් නොවැඩුණු ගතියක් තියෙනවා. දැන් තවත් උදාහරණයක් ගත්තොත් දැන් මිනිස්සු කියනවා කිරි දී කිරි වුණා කියලා. ඉතින් ඒ වගේ එහෙම නැත්තම් තරුණ ශරීරයේ මහලු වුණා කියනවා. නමුත් ඇත්තටම සැබ ගැඹුරෙන් අනිත්‍යතාවයේ පුළුල්ව වැටෙනකොට එහෙම යමක් යමක් බවට පරිවර්තනය වුණා කියලා අපි සඳහන් කරන්නේ. දැන් ජලය වාෂ්ප වුණා කියනවා. එතකොට දැන් කිරි කියන්නේ එක ස්වභාවයක්, දී කිරි කියන්නේ තව ස්වභාවයක්. එතකොට කිරි වලට කවදාවත් දී කිරි වෙන්න බෑ. දී කිරි නම් එතන තියෙන දී කිරි, කිරි නම් තියෙන කිරි. එතකොට මේ අනිත්‍යතාව පිළිබඳ පුළුල්ල නැති අවස්ථාවක තමයි අපි එහෙම කියන්නේ. එතකොට දැන් මලක් ගත්තොත් මේක තවත් පැහැදිලි වෙයි. දැන් පොහොට්ටුක මට්ටමක් එක අවස්ථාවක ගහක ඔන්න දිස් වෙනවා. කාලයක් ගිහලා එතන මලක් පෙන්නුම් කරනවා. ඊට පස්සේ ඒ මල වැටිලා දැන් පරවෙලා තියෙනවා. එතකොට දැන් ඇත්තටම පොහොට්ටුව මල බවට පත් වුණා නෙමෙයි. මෙන්න මේ මෙතන තමයි වැදගත් කාරණයක් තියෙන්නේ. පොහොට්ටුව මල වුණා නෙමෙයි. එහෙම නැත්තම් මල පරවිච්ච බවට මල බවට පත් වුණත් නෙමෙයි. දැන් අර බුදුරජාණන් වහන්සේ අර පෙර සඳහන් කරපු සූත්‍රයක තිබ්බනේ උප්පාදයක් තියෙනවා, තිතසඤ්ඤ තත්තන් තියෙනවා, ඒකේ බිනියමක් තියෙනවා කියලා කාරණයක්. එතකොට ඒක අපේ ජීවිතේ අපි දකින දේවල් වලට ගලපා ගැනීමේදී මේ අපිට ওই උදාහරණ සමහර කෙනෙක් වැරදියට ගලපා ගන්න පුළුවන්. ඒ කියන්නේ උප්පාදේ කියන්නේ පොහොට්ටුව. එතකොට තිතසඤ්ඤ තත්තන් කියන්නේ මලේ අවස්ථාව. එතකොට බින්දිලා පරවලා ගිය අවස්ථාව එහෙම නැත්තම් නැත්තටම නැති එක තමයි මේ වය කියන අවස්ථාව කියලා. නමුත් ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ එක සංකත දෙක මේ ලක්ෂණ තුන තියෙනවා කියලා. එතකොට මල කියලා ගත්තොත් මල කියන අවස්ථාවේ පිපුණු අවස්ථාවේ ඇත්තටම අපිට ওই ලක්ෂණ තුන වැටහීම තමයි අවශ්‍ය වෙන්නේ. කියන්නේ මේ මල කියලා ඒ අපිට අරමුණු වන රූපාකාරය ඉපදුණු පෙර නොතිබි හටගත් දෙයක්. ඊට පස්සේ ඒක ඒකාන්තයෙන්ම විනාශ වෙන ස්වභාවයේ සහිත ස්වභාවයක් දෙයක්. එතකොට මල කියන ඒක නිශ්චිතව එක තැනක නැවතිලා නැහැ. හැමතිස්සෙම එතන වෙනස් වීමත් එක්ක තමයි මේ මල කියන ධර්මතාවය පවතින්නේ කියන එක තමයි අවශ්‍ය වෙන්නේ. නැතුව දැන් අපි ගත්තොත් පොහොට්ටුව තමයි උත්පාදේ, ටිටිය තමයි මල, නැති වුණා කියන පරිවෙච්ච අවස්ථාව තමයි වය, බංග අවස්ථාව කියලා එතන ගැටලු කීපයක් මත වෙනවා. මොකද පොහොට්ටුව එකක් තමයි හැම පොහොට්ටුවක්ම මලක් බවට පත් වෙන්නේ. සමහර ඒ ලෝකේ අපිට දකින්න පුළුවන් පොහොට්ටුව තිබිලා මොකක් හරි වෙන අතුරු අන්තරාවකට ලක් වෙලා මලක් නොවීම පොහොට්ටුව මට්ටමින්ම යනවා. එතකොට පොහොට්ටුවේ අපිට කියන්න බෑ ඒකාන්ත ධර්මතාවයක් තියෙනවා මල බවට පත් වීමේ කියලා. එහෙම නැත්නම් හැම මලක්ම පරවෙන්නේ නැහැ. සමහර දැන් මලක් අපි ගින්නකට දැම්මොත් එතනින්ම මේ මල අතුරුදහන් වෙලා යනවා. එතකොට ඒක පරවෙලා නෙමෙයි ඒක විනාශ වුනේ. එතකොට දැන් බුදුරජාන් වහන්සේ පෙන්වන මේ ලක්ෂණ තුන ඒ ධර්මතාවයටම ගොනු වෙන්න ඕනේ. එහෙම එතකොට හැම තරුණයාගේ ශරීරයම මහලු වෙන්නේ නැහැ. සමහර තරුණ කාලෙම මැරිලා යනවා. එතකොට තරුණයාගේ ශරීරය මහලු වුණා කියලා කියන්න බෑ. එතකොට ඒකයි මෙතනදී බුදුරජාන් වහන්සේ අදහස් කරන්නේ කියලා අපිට හැඟෙන්නේ. මේ අපිට මේ අනිත්‍යතාව පිළිබඳ සිහිය එන්න ඕනි ඒ අපිට ඉලක්කවන ඕනෑම ධර්මයක් ඔස්සේ. වෙන දෙයක් අපේක්ෂා නොකර අපි අර වෙන දෙයක් ගැන කතා කරන්නේ අනිත්‍යතාවය ගැන සිහිය ගොඩනගා ගන්න. දැන් තරුණ ශරීරයයි වයසක ශරීරයයි අපි දෙක සිහිපත් කරලා ඒ දෙක සංසන්දනය කරලා අර තරුණ ශරීරයේ යම් ධර්මයක නැති වුණු ස්වභාවය තමයි සිහිපත් කරගන්නේ. එතකොට ඇත්තටම අවශ්‍ය වෙන්නේ Tamanට ඉලක්ක වන. දැන් තරුණයෙක්ගේ ශරීරයේ ඉලක්ක වෙනවනම් වයස්ගත පුද්ගලයෙක්ගේ ශරීරයක් ඉලක්ක වෙනවනම් වෙනත් ගහක් කොළක් යමක් ඉලක්ක වෙනවනම් ඒ ඉලක්ක වන දෙය අනිත්‍ය දෙයක් කියලා එන හැඟීම තමයි මේ භාවනා විදි වැඩි යොතුවන්නේ. ඒක තමයි Tamanගේ සිතට අවශ්‍ය වෙන්නේ. එතකොට මේ ධර්මතා කීපයක් අවශ්‍ය වෙන්නේ. දැන් අර ඉස්සෙල්ලා සඳහන් කළා වගේ කිරි දී කිරි උනා කියන එකක් එන්නේ අපිට අනිත්‍යතාවයේ හරියට නොවැඩුණු නිසා. දැන් අභිධර්මයේ උනත් ගැඹුරු ඒ ආකාරයට ධර්ම විස්තර කරන කොටස්වල මේ රූප සම්බන්ධයෙන් දක්වලා තියෙන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක්‍රියාවලිය. සතර මහා භූතය පවතින්නේ ඒ එකිනෙකට තියෙන උපකාරය මත. පඨවියේ උපකාරය මත, ඒ කියන්නේ යම් දැන් අපි ගත්තොත් පළතුරක් කියන වගේ දෙයක්. ඒ පළතුරේම තියෙන පඨවි ගතිය රඳා පවතින්නේ ඒ මොහොතෙම තිබෙන එතන බන්ධන ගතිය, ඒ කියන්නේ ආපෝ ගතිය, ස්නේහ ගතිය උදව් වෙනවා. ඒක තියෙන පිපුණු ඒ පළතුරේ තියෙනවා නම් පිම්බුණු ගතිය, ඒ කියන්නේ වාය ගතිය, ඒක අර පටවි සහ අනික් ඒ ධාතු වල උපකාරය අවශ්‍ය වෙනවා. එතකොට පළතුරේ එම තියෙන ඒ රසණය පවතින්නෙත් අර පටවිය, ස්නේහය, ඒ පිම්බුණු ඒ අනික් ගති තුන උපකාර කරගෙන. එතකොට අභිධර්මයේදී පවා මේ ගැඹුරු මේ ධර්මයේදී පවා මේ රූපවල ප්‍රාත්ම පෙන්වන්නේ ඒ මොහොතේ හටගන්න දෙයක් හැටියට එකිනෙක ධර්මතාවල සමාවායයි. එතකොට පෙරපසු සම්බන්ධයක් ඇත්තටම පෙන්වන්නේ නැහැ. මේක පුදුම ධර්මතාවයක්. ඒ කියන්නේ දැන් අපි මලෙන් පොහොත් මේ පොහොට්ටුවේ මල හැදුනා කියුවොත් එතන පෙරපසු සම්බන්ධතාවයක් පෙන්වුම් කරනවානේ. නමුත් ඇත්තටම පෙන්වන්නේ අඤ්ඤමඤ්ඤ සම්බන්ධතාවයක් තමයි අභිධර්මයේ තුලත් පෙන්වුම් කරන්නේ. ඒක නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ පොහට්ටුවක් මලක් වෙනවද, එහෙම නැත්නම් තරුණ ශරීරයක් වයසට යනවද කියන එකට වඩා ඒ අපිට ඉලක්කවන දේ පිළිබඳ අනිත්‍යතාවය පිළිබඳ හැඟීමක් තමයි මේ අනිත්‍ය සංඥාව ගොඩනැංවීමේදී අවශ්‍ය වෙන්නේ. ඒතර ඒක හරිද නැද්ද කියලා තමන්ට බලා ගන්න වෙන්නේ ඒ හැඟීම තුල තමන්ගේ කැලස් වෙනදට වඩා අඩු වෙනවද නැද්ද කියන ප්‍රායෝගික පරීක්ෂණයේ ඔස්සේ. ඉතින් මෙන්න මේ කාරණේ වැදගත් වෙනවා අපිට මේ අනිත්‍යතාවය මෙනෙහි කිරීමේදී. තවත් අපි ආකෘතියක් පෙන්වුම් කළොත් දැන් මේ අනිත්‍යතාව සැලකීමේදී දියුණු මට්ටමකදී අපිට කොයි වගේද ලෝකේ අපි දකින්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි මලක් ගත්තොත් මලක පෙත්තක් උදාහරණයට ගත්තොත් ඒ මලේ පෙත්තේ අපි හිතමු පෙර නොතිබී දැන් කහපාට මල් පෙත්තක් ඔන්නේ ඒකේ පෙත්ත හැදීගෙන එනවා තාම කහපාට හැදිලා නැහැ කියලා. එතකොට ඒ කහ පැහැය කියන එක හැදෙන්න පසුබිමක් තියෙන්න ඕනි. ඒ මලේ පෙත්තක තියෙන ඒ තෙත ගතියක් අවශ්‍ය වෙනවා. පෙත්තක තියෙන ඒ යම් පටවි ස්වභාවයක්, තද ස්වභාවයක් තියෙන ඒ ද්‍රව්‍ය සමූහයක් එතන අවශ්‍ය වෙනවා. එතකොට ඒ පාට නොමේරු තවම නමුත් පෙත්ත යම් මට්ටමකට හැදිලා තියෙන මේ අවස්ථාවක් ගත්තොත් ඒ පටවි ස්වභාවය, ඒ අදාළ ස්නේහය, ඒ අදාළ ඒකේ තියෙන උෂ්ණත්වය ඔන්න සැකසෙනකොට ඒ අදාළ පාට පෙත්තේ සැකසීගෙන එනවා දැන්. එතකොට එක තැනක පොඩි කහලපයක් හැදීගෙන එනකොට ඒක ඒක හැදුනේ අර ඊට පසුබිම් වෙච්ච ස්පරමහා භූත පසුබිමින්. එතකොට තවත් ඊට යාබදව ඒ කහපාට පැතිරිලා යනකොට ඒ අර ඒකට අදාළ ඒ සතර මහා පසුබිම භූත පසුබිම හැදුණු නිසා තමයි වෙන තැනක ඊට යාබදව කහපාට දැන් පැතිරෙන්නේ. එතකොට අර එක ළඟින් තිබ්බට අර අර තිබ්බ පොඩි කහපාට ඒ පාට ලොකු වුණා නෙමෙයි. දැන් මේක හේතුඵලයක් නම් සතර මහා භූතයන්ගේ ඵලයක් නම් අර කහපැහැ කියලා කියන්නේ ඇත්තටම ඒක දෙයක් කියලා අපිට ගන්න බැරි වෙනවා. අපිට දෙයක් කියලා ඔය මිනිස්සු ඔය දෙයක් කියන පදනම ඔස්සේ තමයි මිනිස්සුන්ගේ මේ ගණිතය ගිනීම කියන එක පටන් ගන්න. දැන් ඇත්තටම අර වගේ සතර මහා භූත පසුබිමක ඒ පොඩි කහපාට ලපයක් හැදෙද්දි ඒක අපිට එකක් කියන්න බෑ. එහෙම නැත්නම් ගොඩක් කියන්නත් බෑ. ඒ අර හේතුව නිසා මේ ස්වභාවයක් දිස් වෙනවා විතරයි. එතකොට මේ ඒක තව ටිකක් ව්‍යාප්ත වෙන්නේ. ඇත්තටම අපි ඒක සමහරවිට ඒක ව්‍යාප්ත වුණා එහෙම නැත්නම් ඒ කහපාට ලොකු වුණා කියලා අපිට හැඟෙන්න පුළුවන්. නමුත් අපිට තේරෙනවා අර සත් ඒකේ අදාළ හේතු යම් තැනක තියෙනවා නම් එතන ඒ කහපාට දිස් වෙනවා. එතකොට මේ ඔය යමක් ලොකු වුණා පොඩි වුණා මේක වෙනස් වුණා කියන අදහස් ඔක්කොම ඉන්නේ අපි එක එක තැන්වල සෙවුම්ව තවමත් ඒ අනිත්‍යතාවයේ නොතේරෙන ගතිය නිසා ඒක අපි වඩපු ගතිය නිසා ඒක මට්ටමක් අල්ලගෙන ඒක විකාශනය කරන ගති තුල තමයි ඒ වගේ වාක්‍යමාලා අපි හදාගන්නේ. මේක ලොකු වුණා මේක පොඩි වුණා මේක වෙනස් වුණා කියන වචන රටා හැදෙන්නේ ඒ අනිත්‍යතාවයේ අපි නොදකින පැත්තක් තියෙන නිසා. නමුත් සරලව අනිත්‍යතාවයේ ඔය පේන වෙනසම මෙනෙහි කිරීම තුළින් තමයි අපිට ඒක පසුබිමේ තියෙන දේවල් වලට අනිත්‍යතාවය මෙනෙහි කිරීම තුළින් තමයි ඒ වගේ ඒ වැරදි වචන රටාවෙන් මිදලා අරමුණු වෙන දෙයක් පාසා මේ හැම දෙයක්ම වෙනස් වෙන අවස්ථාවක තමයි අපිට දිස්සුනේ කියලා. ඉතින් එහාට ඒක මොකක් වෙනවද කියලා හිතන්න දෙයක් නැති මට්ටමකට අපේ හිත ගේන්න පුළුවන්. එතකොට මේකම තමයි අපි එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙතන එක මොහතකවත් නිශ්චල වෙච්ච දෙයක් කියලා දෙයක් ඇත්තටම නැහැ. ඒ අනන්‍ය වූ කහපාටක් දිස් වෙනවා. හැබැයි ඒක එකක් හෝ දෙකක් කියන්න බෑ. මොකද ඒක හේතුඵලයක් නිසා. එතකොට තවත් ඒ කොලේ තවත් ඒ මල් පෙට්ටේ තවත් වෙනක කහපාටක් දිස් වෙනකොට අපි සමහරලාට කියන්න පුළුවන් මේ දැන් කහපාට දෙකක් තියෙනවා ලප කියලා. නමුත් එක දෙක කියන ඒ සංකල්ප වලින් අපිට මිදීම අවශ්‍ය වෙනවා මේ ධර්මයේ ගැඹුරට යද්දී. මොකද හේතුඵලයක් නම් හැමතිස්සෙම වෙනස් වීමක් නම් හැමතිස්සෙම තිත සංඥාතත්තන් නම් එතන දිස් වෙන්නෙම මේ එතන ඇත්තටම ඒ ගණින්න බැරි තත්ත්වයක් තමයි උදා වෙන්නේ. එතකොට සසඳන්න බෑ මේක ලොකුයි මේක පොඩි කියලා සසඳන්න බෑ. ඉතින් ඒ කාරණේ ඇත්තටම මේ අනිත්‍යතාවය ඒ තව තවත් පුළුල් කිරීමේදී සිහිය පුළුල් කර ගැනීමේදී මතුවන කාරණා. එතකොට මූලික වශයෙන් අපි හිතනවා වැටහීමක් ඇති වෙන්නේ නැති කියලා මේ ශරීරයේ සම්බන්ධයෙන් අපිට එන්න ඕනි සිහිය ආකාර කීපයක් මම පෙර සඳහන් කළා. මේකේ ඉරියව් සම්බන්ධයෙන් වන ශක්්‍යතාව සම්බන්ධයෙන් අනිත්‍යතාවය වැඩිමක් සිද්ධ වෙන්න ඕනි. එතකොට මාංශ අස්ථිවල ඒ අනිත්‍යතාවය පිළිබඳ අදහසක් එන්නට ඕනි. මේ ශරීරයේ සම්බන්ධ ඉන්ද්‍රියන් වල ඇස කන නාසය දිව වගේ ඒවැ අනිත්‍යතාවය පිළිබඳ වැටහීමක් ඇති වෙන්නට ඕනි. මේවා තමයි මූලිකවම අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ තුල තමයි විශාල කෙලෙස්යක් අපිට ජය ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර වැරදි ආකාරයට පරිකල්පන අනිත්‍යතාවලින් ගැන විශ්වාසය තිබීමෙන් තේරුමක් නැහැ. ඒව තුලින් වෙන්නේ ඇත්තටම සැබෑ අපිට පේන අපි අත්දකින අනිත්‍ය ස්වභාවය අපිට මගේ හැරි යනවා. එතකොට එක ෂණයකටවත් අපි අනිත්‍යව ඒ ස්ථාවරයක් තියෙනවා කියන අදහස නෙමෙයි හැම තිස්සෙම වෙනස් වීමක් කියන අදහසත් මෙතෙන්ට ගත යුතු වෙනවා. ඉතින් වෙන මේ කාරණා විශේෂයෙන් මතක තියාගත යුතුයි මේ අනිත්‍යතාවය පිළිබඳ සිහිය ගොඩනැංවීමේදී. ඉතින් විශ්වාසයෙන් මේකට අවශ්‍ය වෙනවා මේ කියන කාරණේ පිළිබඳ ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ විශ්වාසය අවශ්‍ය වෙනවා. මේ අනිත්‍යතාවය පිළිබඳ සිහිය දියුණු කිරීම තුළින් පෙරපසු වෙනසක් තමන්ගේ ජීවිතය තුළ දකින්න පුළුවන් කියන විශ්වාසය, බලවත් විශ්වාසය අවශ්‍ය වෙනවා මේක ගොඩනංවන්න. දැන් හැමෝටම සමහර විට සිතේ සමාධිය කියන එක හරියන්නේ නැහැ. සමාධිය හරි ගිය කෙනාටත් මේ අනිත්‍යතාවය පිළිබඳ සිහිය දියුණු කරගත යුතු වෙනවා. සමාධිය නැති කෙනාටත් මේ ශරීරයේ අනිත්‍ය ස්වභාවය කියන කාරණේ ඒ පිළිබඳ සිහිය දියුණු කරගන්න පුළුවන්. ඒ තුළ විශාල පෙරපසු වෙනසක් අත්දකින්නට පුළුවන්. එතකොට ඒ නඩුවන කෙලෙස් ඔහුට සමාධි නැත්තම් ඒ සමාධි ස්මත් සිතක් ගොඩනංවා ගන්නට පසුවට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් සීල් දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා මේ අනිත්‍යතාවයේ පිළිබඳ සිහිය තව තවත් දියුණු කරගන්න ලැබේවා. ඒ තුළ මේ දහම් මාර්ගය දියුණු කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට වාසනාව ලැබේවා කියලා. තෙරුවන් සරණයි.